අද අපි අපේ පාඩම ඔය චන්දිමාගෙනාව බඩු මල්ලෙම කරමුද?
ඔවුනේ. අද අපේ පාඩම ආහාර කාණ්ඩ. බලන්නකෝ මගේ බඩු මල්ලේ එළවලු, පළතුරු, හාල්, මුං ඇට, කිරි, කරවල වගේ දේවලුත් තියෙනවා.
චන්දිමා, අපි ඉස්සෙල්ලම අඳුරගනිමුද ආහාර කියන්නේ මොනවද කියලා?
ඔව් ජනිතා, ඒත් අපි ඊට කලින් ආහාර කියන්නේ මොනවද කියලා අඳුරගනිමු නේද?
ඒක හොඳයි.
ඇයි ජනිතා අපි ආහාර ගන්නෙ?
බඩ පිරෙන්නනේ.
ඔව්, හැමෝම කියන උත්තරයක් තමයි ඕක. ඒක ඇත්ත වුණත් අපි ආහාර ගැනීමෙන් තවත් දේවල් බලාපොරොත්තු වෙනවා. බලමුද ඒ මොනවද කියලා?
ඔව් චන්දිමා.
සිරුරට ශක්තිය සැපයීම, සිරුර වර්ධනය කිරීම, සිරුර ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීම.
ඔව්නේ. ඒ කියන්නේ සිරුරට ශක්තිය සැපයීම, සිරුර වර්ධනය කිරීම හා සිරුර ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමට ක්‍රියා කරන දෙයක් තමයි ආහාර කියන්නේ.
ඔව් ජනිතා, ඒ වගේම තමයි ආහාර අපට ඝන හෝ ද්‍රව වශයෙන් ලබා ගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ, ආහාර කියන්නේ සිරුරට ශක්තිය සැපේන, සිරුර වර්ධනය කරන, සිරුර ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමට ක්‍රියා කරන ඝන හෝ ද්‍රව වශයෙන් ශරීරයට ලබාගත හැකි විෂ නොවන ද්‍රව්‍ය වලට.
ඒක නම් තේරුණා. එතකොට චන්දිමා, පෝෂණය කියලා කියන්නේ?
පෝෂණය කියන්නේ අපි ගන්න ආහාර ජීර්ණය වෙලා, ඉන්පසුව අවශෝෂණය වෙලා, පරිවෘත්තීය ක්‍රියාවලීන්ට භාජනය වී සිරුරට අවශ්‍ය ශක්තිය සැපයීම, ශරීර වර්ධනය හා පැවැත්ම ඇති කරන, ශරීරයේ ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීම යන කාර්යයන් සඳහා උපයෝගී කර ගැනීම යන සමස්ත ක්‍රියාවලියයි.
අපට දුරකථන ඇමතුමක් තියෙනවද කොහෙද චන්දිමා?
කවුද කතා කරන්නේ?
තෙරුවන් සරණයි මැඩම්.
ඔයාටත් තෙරුවන් සරණයි පුතේ.
මැඩම්, මම පිරවල මහාවිද්‍යාලයේ 10 ශ්‍රේණි ඉගෙන ගන්න කල්ති දිව්‍යාංගනා කතා කරන්නේ.
මොකද්ද පුතේ ඔයාට අපිත් එක්ක කතා කරන්න තියෙන්නේ?
මැඩම්, මට චන්දිමා මැඩම්ගෙන් දැනගන්න පුළුවන්ද ආහාර කාණ්ඩ කියන්නේ මොනවද කියලා?
පුතේ, බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි අද කතා කරන්න යන්නෙත් මේ ආහාර කාණ්ඩ ගැන තමයි. අපි කතා කරගෙන යන්. එතකොට පුතාට අපි කියන දේවල් වලින් ආහාර කාණ්ඩ කියන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්. පුතේ, අපි ගන්න ආහාර කාණ්ඩ 6කට වෙන් කරලා තියෙනවා. එහෙම වෙන් කරලා තියෙන්නේ ඒ ආහාරවල තියෙන සංයුතිය, ව්‍යූහය, පෝෂණ අගය හා ඒවායින් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන අනුවයි. අන්න ඒ විදිහට තමයි ආහාර කාණ්ඩ වෙන් වෙන්නේ.
චන්දිමා, අපි එහෙනම් අපේ ගෙදරට ගේන බඩු වලින්ම ආහාර කාණ්ඩ හඳුනගනිමු නේද? අපි ගේන බඩු මල්ලේ තියෙන හාල්, පරිප්පු, මුං ඇට වගේවා මොන කාණ්ඩයටද අයිති වෙන්නේ?
ජනිතා, අපි ගේන ආහාරවල තියෙන ඇට වර්ග කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ධාන්‍ය, අනිත් එක තමයි මාංශ භෝග හා රනිල භෝග. මාංශ භෝග මිසක් මාංශ භෝග නම් නෙවෙයි ජනිතා. ධාන්‍ය කියන්නේ එක පියල්ලක් සහිත ඇට වර්ග වලට. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති, අර අපි පරිප්පු ඇටයක් ගත්තොත් පියලි දෙකක් තියෙනවා. හැබැයි වී ඇටයක් ගත්තොත් පියලි දෙකකට අපිට වෙන් කරන්න බෑ. ඔන්න ඕක තමයි අපිට අඳුනගන්න තියෙන හොඳම ලක්ෂණය. එතකොට මම ආයෙත් කියන්නම්, ධාන්‍ය කියන්නේ එක පියල්ලක් සහිත ඇට වර්ගවලට. ඒ කියන්නේ හාල්, බඩේනුගු වගේ දේවල්.
එතකොට චන්දිමා, කුරක්කන්, මෙනේරි වගේවත් අයිති වෙන්නේ මේ ධාන්‍ය කාණ්ඩයටම නේද?
අන්න හොඳ ප්‍රශ්නයක් ජනිතා ඔයා ඇහුවේ. සමහර අපේ දරුවෝ ඉන්නවා කුරක්කන් මෙනේරි දැකලම නැහැ. අපි පන්ති කාමරේදීත් ඔය ප්‍රශ්නෙට මූණ දෙනවනේ. අපි අහනකොට දැකලා නැහැ කියලා කියනවා. එතකොට මොකද අපි කරන්නේ? එහෙනම් අපි ඊළඟට බලමු නේද ධාන්‍යවල තියෙන පෝෂ්‍ය පදාර්ථ ගැන. මේ කුරක්කම් මෙනේරිත් අපි ඔය ධාන්‍ය කොටසටම අයිති වෙනවා.
ඔව් චන්දිමා. චන්දිමා, දන්නවද ධාන්‍යවල බහුලව තියෙන කාබෝහයිඩ්‍රේට්, ඊට අමතරව බී කාණ්ඩයේ විටමින් වර්ගත් අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කතා කරන්න ඕන මේ සහල් නිවුඩ්ඩ ගැන. මේ සහල් නිවුඩ්ඩේ තියෙනවා විටමින් B1, ඒ කියන්නේ තයමින්. ඒ වගේම සෙලියුලෝස්, අපි කියන්නේ තන්තු කියලා, ඒවත් අඩංගු වෙලා තියෙනවා. ඔයා දන්නවද චන්දිමා මේ අපි හාල් තම්බනකොට මේ හාල් නිවුඩෙහි තියෙන පෝෂ්‍ය කොටස් සහල් ඇටය තුලට විසරණය වෙනවා. ඒකෙන් සහල් වල තියෙන ගුණාත්මක බව වැඩි වෙනවා. ඔයා දන්නවනේ අපි ලදරුවන්ටත් කියලා දෙනවා. අපි කැකුළු හාල් කනවට වඩා තම්බපු හාල් ගුණාත්මක බවින් වැඩි කියලා. අන්න ගුණාත්මක බවින් වැඩි වෙන්නේ අන්න ඒ නිසා. ඒ වගේම තමයි චන්දිමා ධාන්‍ය කියන්නේ සිරුරට ශක්තිය සපයන හොඳ ප්‍රභවයක්. ඒ නිසා ඒ ආහාර පිරමීඩයේ පහළම තීරුවේ දක්වලා තියෙනවා. චන්දිමා ඊළඟට අපි බලමුද අර ඔයා කිව්ව මාෂ භෝග ගැන.
ඔව් ජනිතා, පියලි දෙකක් සහිත ඇට වර්ග තමයි මාෂ භෝග කියන්නේ. මම ඉස්සර වෙලත් අර කිව්වේ පරිප්පු ඇටයක් ගත්තාම පුළුවන් කියලා දෙකට වෙන් කරන්න පියලි දෙකට. ඒ වගේ මාෂ භෝග ලබා ගන්නේ රනිල කුලයට අයත් ශාක වලින්. උදාහරණ තමයි මුං ඇට, කව්පි, පරිප්පු වගේ දේවල්.
එතකොට චන්දිමා අපිට තව මොනවද මාෂ භෝග යටතට ගන්න පුළුවන් දේවල් තියෙන්නේ?
මාෂ භෝග යටතට ධාන්‍ය නොවන, අපි පරිහරණය කරන, අපි පරිභෝජනය කරන ඇට වර්ග වලට අයත් ගොඩක් දේවල් මාෂ භෝග විදිහට කතා කරන්න පුළුවන් අපිට. ඔව් කියන්න ජනිතා.
අපි දැන් කතා කරන්නේ මාෂ භෝග කියන්නේ මොනවද කියලා.
ඔව්,
ධාන්‍ය ගැන කතා කරා, මාෂ භෝග ගැන කතා කරා. එතකොට රනිල කියලත් කොටසක් තියෙනව නේද?
ඔව් ජනිතා, රනිල භෝග කියලත් කොටසක් තියෙනවා. මේ රනිල භෝග කියන්නේත් පියලි දෙකක් සහිත ඇට වර්ග වලටමයි. මෙහිදී කරල් මේරීමට පෙර නොමේරු ඇට සමග සම්පූර්ණ කරලම අනුභව කරනවා. නැත්තම් අපි පරිභෝජනය කරනවා. ඒකට උදාහරණ තමයි බෝංචි, මෑ කරල්, දඹල වගේ දේවල්.
එතකොට චන්දිමා අපි අපේ දරුවන්ට රනිල භෝගවල තියෙන පෝෂ්‍ය පදාර්ථත් මතක් කරලා දෙමු නේද?
ඔව්, ඒක වඩාත් හොඳයි ජනිතා. රනිල භෝග කියන්නේ ප්‍රෝටීන් බහුලව අඩංගු ශාක ආහාරයි. නමුත් මේවා සම්පූර්ණ ප්‍රෝටීන් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මෙම ආහාරවල සත්ව ආහාරවලට සාපේක්ෂව ගුණාත්මක බව අඩුයි.
චන්දිමා, එතකොට ඔයාගේ බඩු මල්ලේ තියෙන එළවලු ගැනත් අපි චුට්ටක් දරුවන්ට මතක් කරමුද?
ඒක හොඳයි. මගේ බඩු මල්ල මටම අමතක වෙලා තිබ්බේ. අපි හැමෝම දන්නවනේ එළවලු කියන්නේ මොනවද කියලා. කොළ එළවලු, කරල් එළවලු, ගෙඩි එළවලු, අලසහිත එළවලු, මෙන්න මේ විදිහට හැඳුන්වනවා. අපි බලමු නේද මේ කොළ එළවලු කියන්නේ මොනවද කියලා. කොළ එළවලු කියන්නේ කංකුන්, මුකුණු වැන්න, කතුරු මුරුංගා, සාරණ වගේ දේවල්. කරල් එළවලු පතෝල, බෝංචි, මෑ කරල්, දඹල, වැටකොළු ආදිය කරල් එළවලු විදිහට ගන්න පුළුවන්. ගෙඩි එළවලු විදිහට වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා වගේ දේවල් ගන්න පුළුවන්. අලසහිත එළවලු බීට්, නෝකෝල්, කැරට් ආදිය මේ යටතට අයිති වෙනවා.
චන්දිමා, මං චුට්ටක් මතක් කරන්නද එළවලු වල තියෙන පෝෂණ සංඝටක මොනවද කියලා?
ඒක හොඳයි ජනිතා.
ඔයා දන්නවද චන්දිමා, එළවලු වලත් තන්තු බහුලයි. එතකොට මේ අපි ගන්න පලා වර්ගවල කැල්සියම්, ඛනිජ, කැල්සියම් යකඩ වගේ ඛනිජත් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම විටමින් වර්ගත් තියෙනවා. ඔයා දන්නවද අපි ගන්න කහපාට එළවලු වල විටමින් ඒ තියෙනවා බීටා කැරොටින් විදිහට අඩංගු වෙලා. ඉතින් චන්දිමා, ප්‍රමාණවත් තරම් එළවලු ආහාරයට ගන්න පුළුවන් නම් ඒක පුද්ගල සෞඛ්‍යට ඉතාම හිතකරයි මේ වගේ වසංගත කාලයක් තුල.
ඇත්තටම ජනිතා, මේ වගේ කාලෙක සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට ප්‍රමාණවත් තරම් නැවුම් මෙළවලු ආහාර වේලට එකතු කර ගැනීම ඉතාමත් යෝග්‍යයි.
චන්දිමා, ඒ වගේමයි නේද පළතුරුත්? අපි බලමුද පළතුරු වලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ මොනවද කියලා.
ඔව් ජනිතා, පළතුරු වලත් එළවලු වගේම තන්තු බහුලයි. කහපැහැති පළතුරු වල බීටා කැරොටින් බහුලව අඩංගු වෙනවා. බීටා කැරොටින් කියලා කියන්නේ ජනිතා ශාක ආහාර වල අඩංගු විටමින් ඒ වලට. ඊට අමතරව මේ පළතුරු වල පොටෑසියම්, කැල්සියම් වැනි ඛනිජ වර්ගත් විටමින් සී තියෙනවා. අපි ආහාරයට ගන්න කෙසෙල්, අඹ, ගස් ලබු, අන්නාසි, පේර වගේ පළතුරු වල විටමින් A හා C අඩංගු වෙනවා. මේ විටමින් A හා C අපි මෙන්න මෙහෙම හඳුන්වනවා, ප්‍රතිඔක්සිකාරක විටමින් ලෙස. මේ ප්‍රතිඔක්සිකාරක විටමින්, එහෙනම් විටමින් A හා C මගින් පිළිකා වැනි රෝගවලින් වැළකී සිටීමට හැකියාව ලැබෙනවා.
ඒ කියන්නේ චන්දිමා, මං අර ඉස්සෙල්ලත් කිව්වේ මේ වගේ රෝග, වසංගත රෝග ආපදා තත්ත්වයක් තියෙන අවස්ථාවක අපි සෞඛ්‍ය සම්පන්නව සිටීමට, අපි ලෙඩ රෝග වැළඳෙන්නේ නැතුව ඉන්න එකට මේ එළවලු පළතුරු ආහාරයට ගන්න එක ගොඩාක් උපකාරී වෙනවා නේද?
ඔව් ජනිතා, මේ අපි කතා කරගෙන යන්නේ ආහාර කාණ්ඩ ගැනනේ. අපි ඊළඟට මේ ආහාර කාණ්ඩ යටතේ තියෙන සත්වමය ආහාර ගැන කතා කරමු.
ඔව් චන්දිමා, ඒක හොඳයි. ඔයා දන්නවද සත්වමය ආහාර කියන්නේ මොනවද කියලා? සත්වමය ආහාර කියලා කියන්නේ ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන් වර්ග තියෙන ආහාරවලට. ඒවා අපට යකඩ ලපා දෙන හොඳ මූලාශ්‍ර. අපට මේ ප්‍රෝටීන් අඩංගු ආහාර ගන්න පුළුවන් මාස්, මාළු, කරවල, බිත්තර වගේ දේවල් වලින්. ඔයාගේ බඩු මල්ලේ තේ ටික තියෙනවනේ.
ඒ වගේමයි ජනිතා, ආහාර ගැන අපි ඔය මතක් කරගෙන යන ගමන් මට මෙන්න මෙහෙම දෙයක්ත් මතක් වුණා. මං හිතන්නේ ඔයා අතින් ඒක කියුනේ නැද්ද මන්දා? මාළුවක් මා තෙල් ගැන දන්නවද? මාළුවක් මා තෙල් අපි ඔය පරිහරණය කරන පරිභෝජනයට ගන්න ඔමේගා 3 කියන මේදාම්ලය තියෙන්නේ මාළුවක් මා තෙල් වල. මේ මාළුවක් මා තෙල් හෘද රෝගීන්ට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. හොඳම ඖෂධයක් විදිහට, ආහාරයක් විදිහටත් ගන්න පුළුවන්.
එක පාඩමක්. ඔබ වෙත ගෙනෙන්නේ පිළවෙල මහාවිද්‍යාලයේ ආචාර්යනි DMJM විජේරත්න මහත්මිය සමගින් වළල රත්නායක මධ්‍ය විද්‍යාලයේ ආචාර්යනි චන්ද්‍රිකා කුමාරි අබේරත්න මහත්මිය.
හෘද රෝගීන්ට හිතකර ඔමේගා 3 මේදම්ලය ගැනනේ. ඔයාට මතකද සත්ව ආහාරවලත් විටමින් A අන්තර්ගත වෙලා තියෙනවා?
ඔව්, වැදගත්ම ප්‍රශ්නයක් ජනිතා ඔයා මගෙන් ඇහුවේ. මේ අපි කතා කරන මේ අපේ ගෘහාර්ථික විද්‍යාව හදාරන දුවල පුතාලා වුණත් මේ ප්‍රශ්නේදී ඇත්තටම කුතුහලයකට පත් වෙයි. කොහොමද මේ සත්ව ආහාරවල විටමින් A තියෙනවද කියලා? සත්ව ආහාරවලත් විටමින් A තියෙනවා. ශාකාහාරවල අපි කිව්වා විටමින් A තියෙන්නේ බීටා කැරොටින් විදිහට කියලා. සත්ව ආහාරවල මේ විටමින් A තියෙන්නේ දුවේ පුතේ රෙටිනෝල් විදිහට.
ඔව් චන්දිමා, ඔක ගොඩාක් ළමයි පටල ගන්න ප්‍රශ්නයක්. ප්‍රශ්නේ හපුවාම විටමින් A කියපුවාම ළමයි කලබල වෙනවා. ඉතින් චන්දිමා, අපි ඊළඟට බලමු කිරි හා කිරි නිෂ්පාදන ගැන.
ඔව් ජනිතා, කිරි හා කිරි නිෂ්පාදන තවත් එක් කාණ්ඩයක් මේ ආහාරවල. කිරි හා කිරි නිෂ්පාදනවල සම්පූර්ණ ප්‍රෝටීන් තියෙනවා. ඊට අමතරව විටමින් A, විටමින් B2, අපි විටමින් B2ට කියනවා රයිබෝෆ්ලේවින් කියලා, අන්තර්ගත වෙලා තියෙනවා.
ඒ වගේම තමයි නේද චන්දිමා, මේ කිරිවල තියෙන කැල්සියම්, ෆොස්ෆරස් වැනි ඛනිජ අස්ථි වර්ධනයට ඉවහල් වෙනවා නේද? ඒ ඛනිජ ශරීරයට අවශෝෂණය කර ගැනීමට ඉතාම පහසුයි. ඒ නිසා කිරි හා කිරි ආහාර අපිට ඉතාම වැදගත් වෙනවා නේද?
ඔව්, යෝගට්, චීස්, මුදවපු කිරි, ටින් කිරි, පිටි කිරි වැනි දේවල් කිරි නිෂ්පාදන වලට අයිති වෙනවා. මේ ආහාරවල සම්තෘප්ත මේදය අඩංගු වෙනවා.
චන්දිමා, අපි ඊළඟට බලමු නේද තෙල්, තෙල් සහිත ඇට, බීජ වර්ග පිළිබඳව.
ඔව්, ඊළඟ ආහාර කාණ්ඩයේ තමයි ඔය ජනිතා කිව්වේ. ඔව් ජනිතා, මේ ආහාර කාණ්ඩයේ ශක්තිය බහුලව අඩංගු වෙනවා. මේද අඩංගු ආහාර කාණ්ඩය අපට ඉතාම වැදගත් වෙන්නේ මේද ද්‍රව්‍ය විටමින් අපේ ශරීරයට අවශෝෂණය කර ගැනීමට ඉවහල් වෙන නිසා.
චන්දිමා, ඔයා කිව්වනේද විටමින් වර්ග අවශෝෂණයට මේද ඕනේ කියලා. ඒ කියන්නේ මේද ද්‍රව්‍ය විටමින්. මේද ද්‍රව්‍ය විටමින් කියන්නේ A, D, E, K නේද?
ඔව්. මේ විටමින් A, D, E, K කියන විටමින් වර්ග මේද ද්‍රව්‍ය විටමින් විදිහට තමයි අපි කතා කරන්නේ. ඒ වගේම මේ මේද ද්‍රව්‍ය විටමින් අපට ලැබෙන්නේ අපි ආහාරයට ගන්න පොල් තෙල්, තල තෙල්, එළවලු තෙල්, එළඟි තෙල්, බටර්, ඊට අමතරව කජු, රට කජු, අබහා, පොල් මගින්.
චන්දිමා, මේ තෙල් වැඩිපුර ලැබීම අපේ ඇඟට ලැබුණහම ඇතිවන අහිතකර තත්ත්වයන් තියෙනවනේ. අපි අපේ දරුවන්ට ඒ මොනවද කියලත් පැහැදිලි කරමු නේද?
ඔව්, ඒක නම් හොඳම කතාවක් තමයි. මේ දවස්වල අපි TV එක හැම බලනකොට ඇඟ අඩු කරගන්න මෙන්න මේවා ගන්න, ව්‍යායාම කරන්න, ව්‍යායාම මැෂින් එනවා, මේවා ගැන හොඳ අවධානකින් අපි හැමෝම බලන් ඉන්නවා. මොකද මේ දවස්වල අපි ගෙදරට වෙලාත් ඉන්නකොට තව ටිකක් මහත් වෙනවා, ව්‍යායාමයකුත් නැති නිසා. මේ වර්තමාන සමාජයේ ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්නය. මේක තමයි වැඩියෙන්ම සිදුවෙන දේ. මොනවද? බෝ නොවන රෝග වැළඳෙනවා. මේ බෝ නොවන රෝග කියන්නේ ස්ථූලතාවය. මොකද්ද ස්ථූලතාවය කියන්නේ කියලා අපි හිතමු. අපේ ශරීරයේ බර තියෙන ප්‍රමාණයට වඩා වැඩිවීම. ඔන්න අපිට ශරීරයට තියෙන බර වැඩිවීම තමයි මේ ස්ථූලතාවය කියන්නේ. ඊළඟට රුධිර වාහිනිය අවහිර වෙනවා. දැන් එකපාරට නේද අපි ඉන්න ගමන් අපේ රුධිර වාහිනිය අක්‍රිය වෙලා අපි අසනීප තත්ත්වයකට පත් වුණොත් එහෙම මේ කාලේ නම් ස්පිරිතාලයකටවත් ගෙනියන්න ටිකක් අපිට අමාරුයි. ඒ නිසා මේ ගෙදරේ ඉන්න කාලෙදී ඔන්න දුවේ පුතේ ඕගොල්ලන්ට හිතන්න දෙයක් තමයි අපි මේ කතා කරන්නේ. රුධිර වාහිනිය අවහිර වීම, හෘද රෝග, දියවැඩියාව වැනි රෝග ඇතිවීමේ ලොකුම ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඊට හේතුව මේ අපි කතා කරන මේ දෙය අධිකව පරිභෝජනයට ගැනීමයි.
ඕ චන්දිමා, ඊළඟටත් අපි කතා කරන්න ඕනේ ඒ වගේම අඩුවෙන් ගන්න ඕන දෙයක් ගැන නේද? සීනි හා පැණි රස. අපේ ළමයි හරි ආසයිනේ පැණි රස කන්න.
මට ආසයි. මටත් හරිම ආසයි ඔය හිටපු ගමන් මොන මොනවා හරි දෙයක් යන්න. ඒ වුණාට අල්ලනකොට බයත් හිතෙනවා. බය හිතුනත් ආපහු තියලා තව රවුමක් ගිහින් ඇවිල්ලා ඔන්න ඔය කටේ ඔබා ගන්නවා. මේ ආහාර මගින් තමයි දුවේ පුතේ අපිට බහුලවම ශරීරයට ශක්තිය ලැබෙන්නේ.
පිතේ කිරිතේ වෙරළු මසං ජම නාරං කොත්තෙල් පොල් මිරිස් ගන්න එන්න 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 මෙන්න අපේ සීනි බෝල හෝටලේ සීනි බෝල හෝටලේ සීනි බෝල හෝටලේ බණ්ඩයි මුදලාලි ගණන් ලියයි පොඩි හාමි පොඩි බණ්ඩයි මුදලාලි ගණන් ලියයි පොඩි හාමි ඉඟන් කෑලි සල්ලි අරන් එන්න 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 මෙන්න අපේ සීනි බෝල හෝටලේ සීනි බෝල හෝටලේ සීනි බෝල හෝටලේ අත්සක
චන්දිමා, සීනිබෝල හෝටලයට ගිහිල්ල ඇවිල්ලා අපි සීනි ගැන අපව කතා කරමු නේද?
ඔව්වනේ, මගේ කටට කෙලක් තිනුවා. මේ ආහාර මගින් සිරුරට බහුලව ශක්තිය ලැබෙනවා. මේ ආහාර කියලා කිව්වේ මම සීනි හා පැණි රස ආහාර ගැන. සීනි අධික බීම වර්ගවල කැලරි අධිකයි. හැබැයි පුතේ, මේ කැලරි වලින් අපිට ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒ කිව්වේ බත් කෑවහම නැත්නම් පිෂ්ඨය අඩංගු ආහාර ගත්තහම අපේ ශරීරයට ලැබෙන ශක්තිය මේ කැලරි මේකෙන් මේ ලැබෙන කැලරි වලින් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ බීම වර්ග බිව්වට ආසාවට ආසාවෙන් අපි බොන්නේ රස කර කර බීම වර්ග බිව්වට අපේ ශරීරයට ශක්තිය ලැබෙන්නේ නැහැ. මේ ලැබෙන ශක්තිය මම මේ කියන්නේ පුතේ බීම වර්ග වලින් ලැබෙන ශක්තියට අපි කියනවා හිස් කැලරි කියලා. මං කිව්වේ දැන් කැලරි ප්‍රමාණයක් ලැබෙනවා කියලා. බීම වර්ගවලිමුත් අපේ ශරීරයට කැලරි ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි මේ ලැබෙන කැලරි ප්‍රමාණයට අපි කියනවා හිස් කැලරි කියලා. මේ හිස් කැලරි බීම වර්ග වීදුරුවක තියෙන විදිය දැනගන්න ඕගොල්ලෝ කැමතිද? මෙන්න මෙහෙමයි තියෙන්නේ. බීම වර්ග වීදුරුවක සීනි මේස හැඳි 8ක් 9ක් අඩංගු වෙනවා. ඇස් දෙක උඩ ගියාද බලන්න පොඩ්ඩක් නේද? අපි සීනි තේ එකකටවත් සීනි ඔච්චර දාලා බොනවද? නෑනේ නේද? ඒ වුණාට අපි අර රස කර කර බොන බීම වීදුරුවක සීනි මේස හැඳි 8ක් 9ක් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා. ජනිතා
දෙවලන්නකෝ. ඇඟත් එක හිරි වැටිලා ගියා. අපි චුට්ටක් ආසයිනේ. තිබහට පැණි බීම එහෙම බොනවනේ. ඉතින් චන්දිමා, මේ අපි කතා කරපු ආහාර පිරමීඩයකට දාලා තියෙනවනේ. අපි ආහාර පිරමීඩයක් ගැන කතා කරනවනේ. අපි බලමුද චන්දිමා ආහාර පිරමීඩ කියන්නේ මොකද්ද කියලා.
ඕ, ඔන්න දුවේ පුතේ, මෙතන ඉඳන් අපි වෙන තැනකට යනවා. ඒ යන්න කලින් ආපහු ඕගොල්ලෝ මතක් කරගන්න අපි මෙතෙක් වෙලා කතා කරපු ආහාර කාණ්ඩ ටික ගැන. ඒ ආහාර කාණ්ඩ ටික ගැන හොඳ මතකයක් තියාගන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ ළඟ පෙළ පොතක් තියෙනවා නම් නැවත වතාවක් පෙළ පොතේ ආහාර කාණ්ඩ ටික බලාගන්න.